උදුහිත යටිහිත ප්‍රයන් යෝජනා මේ ආදී වශයෙන් මේ බටහිර මනෝවිද්‍යාවත් කියන බුද්ධාමතන මේක කොහොමද ගලපන්නේ කියන එකයි තව ප්‍රශ්නයක් අහන්නේ. අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේ හිත පිළිබඳව නම් කතා කරන්න ගිහිල්ලා ඉතින් කිසිම විදියකින් කිසිම පුද්ගලයෙකුට හිත කියන එකේ අංශු මාත්‍රයක් තෝරාගන්න බැහැ. ලෝතරා බුදුරන් වහන්සේ ලෝකෙට දේශනා කළ ධර්මයේ පිට. තවත් හිත හඳුනා දෙන්න පුළුවන් සමතෙක් ලෝකේ නැහැ. හිත කියන්නේ මොකද්ද කියන එක අපි හිතමු මෙහෙම දෙයක්. යම්කිසි රෝදයක වර්ණ 6ක පාට පැටි 6ක් හදලා. අර අපි කියන බුදුරයන් වහන්සේ එහෙම කියන්නේ. මෙන්න මේ වගේ. යම් කාඩ්බෝඩ් එකක හෝ ඒ බඳු රෝදයක් හදලා රෝදේ හදනවා වෙනම කොටස් 6කට වර්ණ 6ක් හදලා ඉතින් පාට 6කින් පැටි 6ක් හදලා. දැන් මේක දිහා බලාගෙන නවත්තලා තියලා බලනකොට මේ රතු පාට, මේ නිල් පාට, මේ කහ පාට, මේ කොළ පාට, මේ දම් පාට, මේ ආදි වශයෙන් පාට කීයේ. අපි 요거 කරකවනවා. වේගයෙන් කරකවන ගමන් ඉන්න දැන් කියන්නේ කොහොමද? දැන් අපිට කියයිද ඕකේ රතු පාට තියෙනවා, මෙන්න කහ පාට, මෙන්න නිල් පාට, මෙන්න නිල් පාට, මෙහෙම කීයේ. නැවැත්වුව කියනහම නැවැත්වුව කියන දකින්න පුළුවන්. ගමන් කරන කෙනා දැක්ක හැටි. ගමනේ කරනකන් දකින්න බෑ. ගමනේ කරනකම් මොකද දකින්නේ? පාඩහයේ වෙලෙම තෝරා ගන්න බෑ. ඔකෝ එකක් හැටියට ගන්න. ඒ වගේ නවත්තපු කෙනාගේ දැකීම, නවත්තලා බලපු කෙනාගේ දැකීමයි, කලකවාදී බලන කෙනාගේ දැකීමයි දෙක. යන්නේ සාධර්මහගතද, ද්වේෂසහගතද, මෝහසහගතද? ඔව්, රාගය තුල කරකිනවා, ද්වේෂය තුල කරකිනවා, මෝහය තුල කරකිනවා. මේ தත්වේ කරකී යන කෙනෙක්. ඒ අය හිත්වෙන් කරලා දැනගන්නවා කිව්වොත් ඔහුට හේතු නැහැ. දැනගන්න ක්‍රමයක්. යම් කෙනෙක් සාධේ නැවතුනද, හේකලද, දේශක් හේකලද, මොහක් හේකලද, ගමන නැවතුණා. නැවතිච්ච කෙනා දකින්නවා නවත්වපු රෝදේ පාර වෙනම දකින්නවා. දැන් හිතේ ස්වභාවයන් දකින්නවා නම් හිතේ චන්දරාගේ නවත්වපු කෙනෙක් ගමනේ නවත්තන්න චන්දරාගේ නැවතුණු ගමනේ නවතිනවා. හිතේ ගමන නවතිනවා, හිතේ වේගය නවතිනවා. අන්න එතෙන්ටපත් වුණ කෙනෙකුට පුළුවන්කමත් තිබෙනවා ඒකාග්‍රතාවයටපත් වෙන්න. උපේක්ෂා ඒකාග්‍රතාවයටපත් වුණ කෙනාට නැවතිලා තියෙනවා. නැවතිච්ච කෙනා හිතගෙන බලනකොට පේනවා අර කියන්නේ ආව කරපොල් බලන්න බැරි හිත දැන් තියෙනවා. අන්න එයන් දකින්න පුළුවන් වෙනා මෙන්න රාග හිත, මෙන්න ද්වේෂ හිත, මෙන්න මෝහ හිත, මෙන්න ක්‍රියාත්මක හිත, මෙන්න විපාක හිත, මෙන්න සංකාර ගොඩනගෙන හිත. මේ විදිහට දකින්න පුළුවන් වෙනවා මූල ධර්ම. අනික් කෙනෙකුට මේ මූල ධර්ම නා තෝරගන්න බැහැ. මේක උපරිමයෙන් නවත්තව බුදු පියාණන් වහන්සේ අනාවරණ ඥානින් අසක් මුල්ලක් නෑර පිළි. මෙන්න හිත ගහේ. මෙන්න හිතක් ගොඩ නැගෙන්නේ නැති. හිතක් වෙන ගොඩ නැගෙන්නේ මෙහෙමයි. හිත හැදෙන්නේ પરම්පරා වීති වශයෙන්. එහෙන් හිත පහළ වෙච්ච ඒවා චක්කුද්්වාර වීතියක් යනකම් කියන අවදින්නේ නැහැ. ඒ චක්කුද්්වාර වීතිය කියන පස්සේ මනෝද්්වාර වීති තුනකින් ඒක මුක්ති වෙනකම් ඒක නවත්වන්නේ නැහැ. ඒක තියෙනකම් තව දුරට සෝතාද්වාරව ගානද්වාරව චිත්තයක් හටගන්නේ නැහැ. සෝතද්වාර කිත්තියක් හටගත්තට පස්සේ චිත්තක්ෂණ 14ක චිත්ත වීතියක් යනවා සෝතද්වාරයේ මුල් කරගෙන. ඊට පස්සේ අනුපද්ද ආධාරක චිත්ත වීති තුනකින් ඒක මුක්ති වෙනවා. ඊට එතන තව එකක් කියන්නේ තියෙන්නේ. එක එක චිත්ත වීතියක එක චිත්තක්ෂණයක් පහළ අනිකව නැහැ. ඒ චිත්තක්ෂණයේ ගෙවෙනකන් අනික පහළ වෙන්නේ නැහැ. ඒක ගෙවෙනකොට ඊළඟට පහළ වෙන්නේ. ඒ කියන්නේ අනුකූල ක්‍රමයකට. මේ ආකාරයේ මේ චිත්ත වීති පිළිබඳ විහාල විග්‍රහය බුදු දානන් වහන්සේ අනාවරණ ඥානින්ට කළ දේශනා කිරීමේ තමයි සරිත් මහ රහතන් වහන්සේ ලෝකෙට කියන්නේ. බුදු පියාණන් වහන්සේ කියනවා අපිට පෙන්වන්නේ මාතෘකාව කියනවා. උන්වහන්සේගේ දහම් දැනීම අධිවේගයි. බුදුරණන් වහන්සේ ඉදාසුළු මොහොතතුළ විහාර ධර්මය දේශනා කරන්න පුළුවන්. වඩහා ගැනීම ශක්තිය අනුවයි උන්වහන්සේව දේශනා කරන්නේ. උන්වහන්සේ සාමාන්‍ය උන්වහන්සේගේ කතික වේගය බැලුවොත් එක්කෙනෙක් එක වදනයක් කතා කරනකොට බුදුරණන් වහන්සේ 512 කතා කරන්න පුළුවන්. සාමාන්‍ය විදිහේ එක වදනයක් කතා කරන මොහොතතුළ ඒ වගේ අදින 512 බුදුරණන් වහන්සේ කියන්න පුළුවන්. ඒ බඳු දේශනා හැකියාව බුදුරණන් වහන්සේ කියන්නේ. මේක අති විශේෂ කෙනෙකුට ගන්න බැරි ආශ්චර්යමත් හැකියාවක්. එහෙනම් සරියුත් මහ රහතන් වහන්සේට උන්වහන්සේ කරන ඒකාන්තන වේගියක් කරන දේශනාවක් ඇතනම් මොහොතකින් දරා ගන්න පුළුවන්. ඒක විදි අර්ථවත් වටහා ගන්න පුළුවන්. දැන් උන්වහන්සේ බුදුරණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අදි වේගයෙන් දේශනා කළා ඊට පස්සේ උන්වහන්සේ ඒක නැවත නුවණින් අරගෙන අනික්කයට ගැලපෙන ආකාරයෙන් ප්‍රමාණිකුලව දේශනා කළා. දැන් මෙන්න සිත් හද ගන්න හැටි, මෙන්න සිත් 89ක් වෙන හැටි අපිට දේශනා කරලා තියෙන මෙහෙමයි. මෙන්න ජෛත්‍යික 52ක් හැදෙන හැටි. මෙන්න එකිනෙක සිත් හද ගන්න හැටි. මෙන්න ద్వාරවල හිත් නිගෙන හැටි. එක චිත්තක්ෂණයක් වෙනදා කව චිත්තක්ෂණයක් එක සම්බන්ධයක් නැහැ. යන වෙලෙල චිත්ත වීති පිළිල මේකගේ විශාල විග්‍රහයක් තියෙනවා. අන්න ඒක තමයි චිත්ත වීති කාණ්ඩය කියන්නේ. චිත්ත චෛතසික ආදී වීති කාණ්ඩය. හිත වෙලා හටගන්නේ. හිත වෙලා හටගැනීමේදී වෙන්නු ක්‍රමේවා. හිතා ගන්න බැරි ලෝකේ හිතන්නවත් බැරි ලෝකේ. බුදු හිත යටි හිත ඊටත් යටි හිත මේ ආදි වශයෙන් හිත ගැන කතා කරනකොට මොන විදිහෙන් හිතක් විග්‍රහ කරගන්නද? චිත්ත වීතියක් හටගන්නේ හැම මොහොතක් පාසා. ඒ චිත්ත වීතියක මුල් කොටස විපාක. අග කොටස ජවන කොටස සංකාර. ජවන පහළ වෙච්ච රබි කියන උඩු හිත කියලා. එහෙන් පහළ වෙන චිත්ත වීතිය හටගන්නොත් එහෙන් එක එක චිත්තක්ෂණ පහළ වෙන චිත්ත වීති වශයෙන්. මේ කෙටියෙන් කියන්නම් ඔය තේරුම් ගන්න හරි අමාරු අනිසරේ කියනවා. දැන් සමහර අය කියලා තිනවා මං කියන දේශනා කරන ධර්මයේ ගැඹුරුයි අපි තේරෙන්නේ නැහැ කියලා. මොනවා කරන්නද? මේ වගේන භාවිතාව ප්‍රතිපිච්ච නිසාම තමයි මම තෝරගන්නේ බැරි වෙලා තියෙන්නේ. කවදා කවරද අවුරුදු ගානක් හරි මේ වචනේ ඇහෙනකොට මේ වචනේ එකින් එක හිතේ අර්ථවත් දරන්න පටන් ගත්තාම බුදුදාන අහසේ දේශනා කරපු ගැඹුරු ධර්මයේ වැඩි හිඳ පටන් ගන්නවා. ඊට පස්සේ හිතනවා ඒ කාලෙන් අපි තේරෙන්නේ නැහැ දැන් නම් තේරෙනවා කියන දවසක් එනවා. ඉතින් ඒ දවසේ ඉවසිල්ලෙන් බලාගෙන සාවධානව අහගෙනුත් මනස යොමු කරගෙනම ඉන්න ඕනේ කොහොම හරි මේක තේරුම් ගන්නවා කියන අර්ථය. කොහොමද මේ කාලයක් ඉන්නකොට දහම් නෝන වැඩිලා ධර්මඥානිය ලැබිලා පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපි දැනගන්නේ ඇහැට පේන වෙලාවට කනට ඇහෙන්නේ. නාසයට දැනෙන්නේ. දිවට රස දැනෙන්නේ. කායට ස්පර්ශ දැනෙන්නේ. වෙන මනෝද්වාර වශයෙන් වෙන සිටිවි කියලා කියන්නේ. ඇහැට පේන ලදෙන චක්කුද්වාර චිත්තවි. සත්වරයක් යනකොට කෝටි ලක්ෂ ගාන වාර ගාන. මේ චිත්ත වීති අධි වේගයෙන් ක්‍රියාත්මක වෙන නිසා. අපිට හිතා ගන්න බැහැ ඇහැට පේන විලාට කන්ත ඇහෙනවා ඒ වගේම අපිට දැනෙන නාසයෙන් දැනෙනවා ගහක් දැනෙනවා ස්පර්ශයක් දැනෙනවා හිතන්න පුළුවන් මේ ඔක්කොම අපි කිසි හරියක ලැහැක අපි දෙන්නේ මේ අධි වේගවත් ක්‍රියාව නිසා මේක නවත්තලා බැලුවොත් තමයි වෙන වෙනම පේන්නේ නැත්නම් අපි ඇත්ත වෙන්නේ නැහැ නේද චක්කුද්්වාර චිත්ත වීතියක් හට ගන්න වෙලාවට තව කිසිම චිත්ත වීතියක් ඇති හිතක් ඇති දෙනෙක් ලෝකේ නැහැ හිත කියන්නේ එහෙම එකක් ඇහැට පෙනීමක් කියන්නේ පෙනීම මුල් කරගත හිතක් හද ගන්න පොත අත ගන්න ක්‍රමයක් එකක් විග්‍රහ කරලා දෙන්න මේක හරි ගැඹුරුයි ඔක හොයාගන්න ලේසි වැඩක් නෙමෙයි ඇහැට හිතක් එනකොට ඇහැට රූපයක් හද ගන්න වෙලාව වෙනකොට ඇහැට රූපයක් දැක්කනේ වෙන වෙලාව වෙනකොට මනස පිළිලා තියෙන්නේ අර කියන බවාංග චිත්ත සංසතිය කියන එක පෙර භවයේදී මේ මිනිස්සයක් ලබා ගැනීමට යම්කිසි අරමුණක් ආවද ඊ ආපු අරමුණට අනුකූලව අපේ හිත යම් ස්වභාවයක් ගත්තාද ගති ලක්ෂණයක් ගත්තාද අන්නේ ගති ලක්ෂණයේ මුල් කරේ තමයි ගතිය මුල් කරන්නේ මේ උපතාර. මේ ගතිය තමයි අපේ හිතේ තියෙන අපි අර අභ්‍යන්තරයේ තියෙන බවාංග හිත කියන්නේ ගති හිත. ගතියට අනුකූලව නිකුත් කරන්න ආව මනෝද්වාර චිත්ත වීතියක් නිකුත්වාගෙන යනවා. මෙන්න මේකට කියනවා අර අපි කියන අතීත බවාංග චිත්ත පරම්පරාව කියලා. මෙන්න මේ චිත්ත පරම්පරාව යම් තැනක ඉපදුනහම ඒ අධ්‍යායයක අවසාන වෙනකන් යන්නේ ওই චිත්ත පරම්පරාව. අතුරු හිතක් හට ගන්නවා නම් පංචද්වාරයෙන් හට ගන්න ඕනේ ඒක මනෝද්වාරයෙන් වීති හිතක් අතුරු හට ගන්න ඕනේ. අතුරු හිතුනේ තමයි මේ ලෝක භුක්තිය ලබන්නේ. සත්‍යයි. ඒකම ලෝක භුක්තිය නොලබන හැම මොහොතක් පාසාම අර උත්පත්ති පටිසන්ධියේ අරකට චිත්ත විදියේ ගතියේ මුල් කරගෙන. ඒ ගති ස්වභාවය ඔප්නම් ගොමි. ඊට අනුකූලව නැ චිත්තක්ෂණ පහළ කරගෙන බවාංග චිත්ත පරම්පරාව ගමන් කරනවා. මෙන්න මේ බවාංග චිත්ත පරම්පරාව යන විලාසක තමයි. කර්ම සත්‍ය ක්‍රියාත්මක කළා. අපේ ඇහැට රූපයක් ඝට්ටණය කරන දේ. අපි සූක්ෂම හිතේන එක දැනගන්නයි මේ විග්‍රහ වශයෙන් කියන්නේ. මුලින් වෙලාවට යන එකක් හැටියට වෙන්නවාට මේ වෙලාවට යන එකක් නෙමෙයි. සත්‍යයෙන් කෝටි ලක්ෂයට බෙදලා පංගු 17ක් යන තරම් කාලය ඇතුළත වෙන එකක් තමයි මේ වෙනපුර මේ විග්‍රහ කරන්නේ. ඔන්නේ වෙලාවට රූපය ගැටෙනේ වෙනකොට ඇහි. සිද්ද වෙන එක සිද්ධියක් වෙයි. ඇහැට රූපයක් ගැටෙනේ වෙනකොට හරි ගැඹුරු බැස්සා. මේ මත්හැට සතර මහා භූතයන්ගෙන් හටගත්ත රූපයක් මේ දෙක අඳුරු කරලා හටගත්තේ යම්කිසි ආලෝක කිරණයක් ඇවැදිනා. ඒ වස්තුවෙන් පරාවර්තනය වෙන්නා වස්තුවේ වැදින පරාවර්තන ආලෝක කිරණය. අපේ චක්කුද්්වාරයට වදිනවා. මේ මස් ඇහැට වදිනවා. මේ මස් ඇහැ පිළිලා තියෙන්නේ කර්මජ කයකින්. සූක්ෂම කය ප්‍රසාද කය කරගෙන. මස්ලේ සහිත ඇහැට ඒ සමානව මේ හැඩරුවම ඇති. ප්‍රසාද කයක් කියන්නේ. කර්ම ශක්තියේ නිකදු කිරණ කයක රූපය කිරණ ඇහැතිය. මේ කිරණ ඇහැ අපේ ඇහි ගානටමයි ගියේ. මේ කිරණ ඇහැට යම්කිසි ස්පර්ශයක් එනකොට එකනින් පරිවර්තනය වදිනවා අර කියන මේ මස්ලි ඇහැට. ස්පර්ශයක් ලැබුණාම ආලෝක ස්පර්ශයක්. ඒ ඇතුලේ ස්පර්ශ සංඥාව කම්පණය. අර කිරණ ඇහැ කම්පා කරනවා. මෙන්න මේ කිරණ ඇහි ඉඳලා කිරණ ශරීරයක් මේ ශරීරයේ කර්මජකය කියන්නේ. අපේ හදවත ඇතුළු වෙන්නේ කර්මජකය පිළිබඳ හදවත ඇතුළේ වස්තු රූපය කියන එකක් තියෙනවා. ඒක කිරණ රූපය. අති රූපකමයි. අන්නේ වස්තු රූපය වට කරගෙන පස්වලකින් තියෙන රූප පහ. ඒ වස්තු රූපයට සතු කරන්න. දැන් මේක හරිය ගැඹුරුයි. ගාන්ඨාරයක් අරගෙන ගත්තහම අපිට ඔගේ උපමාවලිය ගන්නයි සර්. ගාන්ඨ කියන්නේ ගැටෙනවා. ගාන්ඨාරය කියන්නේ ගැටෙන ආකාරය. යමක් යමක ගැටෙන ආකාරය පෙන්වන්න තමයි ගාන්ඨාරය කියන්නේ. ඒක තමයි ගාන්ඨාරය කියන නම හැදුවේ. දැන් අර වටේ තියෙනවා ඒස් එකක් නැහැ වට කරමු ගාන්ඨාරයේ ලොකු අර හෝන් එක වයිකොර. ඕක ඇතුලේ තියෙනවා ගෙඩිය කියලායි. ඕකේ බැලුම් රෑනක් තියෙනවා. රෑන අපි එක හැරයක් ඇද්දොත් අර ගෙඩිය එකපාරක් අර වටේ ගැට්ටේ වදිනවා. එකපාරක් වදිනාම කාවයක් දෙන්න පටන් ගන්නවා. දාන් 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 දාන සද්දය. දාන් කියන සද්දය නේ ඒකෙම අනුරාවය නැගෙනවා. යම් විලාවක් එනකන් නැගෙනවා. දැන් මේ වැඩෙන කාවය කොහොමද? මෙන්න මෙහෙම තමයි වස්තු රූපේට වටේ තිබෙනා වූ චක්කු ප්‍රහාද රූපයක් කියන්නේ රූපයේ එකපාරක් වැදුනහම අර ගාන්ඨාරය ගෙඩිය වැදුනවා. එකපාරක් වැදිලා අහකට ගියහම අර ගාන්ඨාරය වටේ තියෙන අර කවරේ ප්‍රතිරාවේ දෙනවා වාගේ දහහත් පතාවක් කම්පන සාවියක් දෙනවා වස්තු රූපේ. මේ චිත්ත විද්‍යාව හැදෙන ප්‍රමේය විදිහ කියන්නේ දෙන්නේ නැහැ පොත්වල. මේ තෝරා ගන්නයි මේ කියන්නේ. එකපාරක් වැදුනහම දහහත් පතාවක් වස්තු රූපේ කම්පා වෙනවා. වස්තු රූපයේ විහිලා තියෙන මනෝ ద్వාරයටයි විහිලා තියෙන්නේ. එතන අපිට හිතවිලි හටගන්නේ මනෝ ධාතුවත් එක්ක සම්බන්ධ වෙනවා. අන්න මනෝ ධාතුවට ස්පර්ශ වෙලා තියෙන්නේ මේ වස්තු රූපයේ ආසන්නම රූපය. අර වස්තු රූපයේ 17 වතාවක් කම්පා වෙනකොට කම්පන ස්පර්ශ වාර 17ක් අර මනෝ ධාතුව කම්පා වෙනවා. අන්න ස්පර්ශ වාර චිත්ත අන්න හෘද රූපයේ කියන්නේ ඔන්නේ 17 වතාවක සම්පින්දනය. එහෙනම් කම්පන වාර 17ක් යන එක තමයි චිත්ත වීතියේ චිත්තක්ෂණ 17 කාලික කාලය කියන්නේ. හෘද රූපය කියන්නේ ඔන්නෝ. හෘද රූපයේ එකින් එක අරමුණට එක එක පාර හදගන්න. රූප අරමුණක් වැදුනහම සියුම් වාර 17ක් කම්පා වෙනවා. ඒකේ ආකාර හතර එක විදිය. දැන් අපි උපමාවක් වශයෙන් අරගන්නවා මෙහෙම දෙයක්. අර ගාන්ඨාරය වටේ තිබෙන අර ඒ වටේ තියෙන කවරේ නේද හදලා තියෙන ලෝහයෙන් හදලා තියෙන කවරේට අපි එකපාරක් අර ගෙඩිය ගැනුවා. එකපාරක් වදිනවා. දැන් ඕකට වදින ගෙඩි පහක් තිබුණා. ගෙඩි පහක් වදින ක්‍රමයක් තමයි තියෙන්නේ. නමුත් ඒකේ තියෙන ලාංඡනය විතරයි අදේ. පහට වැඩිමින් තමයි ඔයක හදින්නේ එක එක විදිහට. දැන් අපිට මෙහෙම දෙයක්. කණ්ඩි ඇණයක් විතරේ තියෙන එකක්. ඒකේ සතුටක් කරනවා. තින් ගන්න සද්දයක් එන්නේ අර කීපයක හද කරපුවා. ඇඟිල්ලක් විතර එකක් තියෙනවා. තව එකක්. ඒ අගට කැල්ලෙන් සතුටු කරොත් දන් ගන්න සද්දයක් එනවා. ඒක තමයි සද්දේ වෙන්නේ. මහා ප්‍රහිල තරම් ටිකක් ඊට වඩා ලොකු එකක් ගන්න. ඒකෙන් ගහනවා. ඒක තමයි සද්ද වෙන්නේ. ওই විදිහට ගින පහකින් යන පස් වෙන එක ඒකේ ඔරොත්තු දෙන උඩරිම වට. ඒකම පුළුවන් සද්දයක් වෙනවා. හැබැයි මේ එකින් එකට ගහගුවාම සද්දාව කම්පර වාන වාර ගන්න සමානයි. ශබ්ද ප්‍රමාණය අඩු වෙනවා. අර යකඩණයක් වැනි කූරුවේ කූරෙන් අර අර කියන වට කවරේද ගැහුවොත්, දන්තාරේ කවරේද ගැහුවොත්, තින් ගන්න සද්දයක් දිගටම යනවා. හැබැයි ශබ්ද කම්පනවානේ අදානන්ද හිමින් ඒ ගන්න ගියා. ඊට ලොකුයින් ගහර කම්පන වාර ගන්න වැඩි වෙන්නේ. කම්පන වල කම්පන වේගය වැඩි වෙනවා. වාර ගන්න අර ගන්න. මෙන්න මේ වගේ පෙරදී වතු රූපයට වැදිනාම යමකින් එකපාරක්. ඒක 17 වතාවක් කම්පා වෙනකන් එවි යනවා. සියුම් මෙහෙකින් වැදිනාම සියුම් හීන් හඬදී. දැන් හීන් කම්පනයකින් 17 වතාවක් යනවා. එහෙන් වැදින එක හීනෙන්නේ. කණින් වදින එක ඊළඟ වටේ. නාහෙන් වදින ඊළඟ ලොකු වේ. රසේ දිවේ රසේ වශයෙන් වදින ඊළඟ ලොකු වේ. කයේ පොට්ටබ්බෙන් වදින්නේ ලොකු වේ. ඔන්න පහකින් ඕකට පහරවල් දෙකේ පාර වදින්නේ. ඕක එක්තරා විදිහකින් හැදිලා තියෙන සත්ව නියමයේ ඕක. දැන් එහෙන් එකපාරක් වැදුණා නම් අපි කියන චක්කුද්්වාර චිත්ත වීදියක් ආරම්භ වුණා. එකපාරක් වැදිලා ඉතින් හැද වෙනවා. කම්පන වාර 17ක් යනවා වතු රූපෙ. කම්පන වාර 17ට සෙන 17ක් යනවා දැනීම් 17ක්. අන්න ස්පර්ශ 17යි වේදනා 17යි සංඥා 17යි චේතනා 17යි ඔය ක්‍රමයේ යනවා එකිනෙක 17 17 සිත් වෙවි. නෑ ඉස්පා එක 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 කම්පනයකට ස්පර්ශ වාර එකයි වේදනා වාර එකයි සංඥා වාර එකයි චේතනා වාර එකයි ඔයාලිය වශයෙන් මානසිකාර වාර එකයි මේ විදිහට යනවා ඒක. ඉතින් කියනවා එක චිත්තයකට ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාර කියලා මෙන්න මෙහෙම පහක් හටගෙන. ඔය පහකින් හිතක් නිපදවනවා. චිත්තක්ෂණයක් නිපදවනවා. චිත්තක්ෂණයේ තියෙන චෛතසික තමයි අත්‍යවශ්‍ය චෛතසික තමයි ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාර. තවත් ඔබ විග්‍රහ වෙලා යනවා හතක සත්ස හතක් ඇතුලේ සර්වචිත්ත සාධන ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒක අනිත් ජීවිතේ දිවි මානසිකාර. ඔකෙන් අත්‍යවශ්‍ය හිතක් හට ගැනීම වෙන කරන තමයි පහ දෙන්නේ. අනිත් ගැඹුරු දැනක ඔය විග්‍රහ වෙන්නේ. මෙන්න මේ වදින එක එක පාරක් යනකොට වදින්නේ එක හිතක්. දැන් පළමුව මේ හිත ගොඩනගලා දෙන්නේ විපාකස්කන්ධයක් වශයෙන්. කර්ම ශක්තියෙන් ඇහැට රූපයක් ගන්න එක වදීමේ කර්මජ ක්‍රියාවලියක් මුල් කරගෙන. මෙන්න මේ පළවෙනි පාර වදිනකොට හිත දැනීම් භුක්තිය හිතේ අර භවංග භුක්තිය. ඒක වදින්න නැත්නම් අපු ගති ලක්ෂණේ දැනීම හැදෙන්න තිබුණේ ඒක නේ බාහිර දේවල් හිතන්නද බැහැ. ගති ලක්ෂණේ අපි දැන් විද්‍යාමාන වෙවි කියන. ඒ ගති ලක්ෂණේ පෙර භවයේදී ගත ගතියේ ගති ලක්ෂණේ. ඒක භුක්ති විදිහට තමයි හිත ඉන්නේ. මේ එකපාරක් ස්පර්ශ වැඩිනකොට වස්තු ලෝකේ එකපාරක් කම්පා වෙනකොට. ඒ භුක්ති අල්ලගන්න හිත දස නැහැ. අතීත භවාංග කියලා එකක් ගියා. ඒක චිත්තක්ෂණය අතීතයට ගිහිලා ගියා අල්ලගන්න බැරි වුණා. ඊට පස්සේ දෙවෙනි භවංග කම්පණයේ කොට අර භවංග ස්වභාවයේ මානසිකත්වයේ කරගෙන ඒ දැනීම තුළ හිතුව ඉද ඒක ගැස්සීමක් ඒක. ඒක භවංග චලන කියලා. හිත ලැහැක්විලා ඉන්නේ අරක හිටියට. පංචද්වාරයෙන් එන එක කොවිලේ දෙන්නේ භුක්ති විඳින කෙනා බලන්නේ. දැන් ඒක භුක්තියට හැරෙනවා චලනය වෙලා ඒ පැත්තට හැරෙනවා. ඒ ආව මානසිකත්වයේ ඒ ඉස්සෙල්ලා තිබ්බ දැනීම නවතිනවා. භවංග උපච්ඡේද කිව්වා ඒක. දැන් ඊට පස්සේ ආවර්ජන කරනවා හිත. අන්න ආවර්ජන ඩයිටිසියක් ඇවිල්ලා. මොකෙන්ද මේ ඉන්නේ? පහෙන් කෝකෙන්ද? පංචාද්වාර ආවර්ජනික තව එකක් යනවා. දැන් චිත්තක්ෂණ 4ක කාලය ගිහින් ගියා 17න් 4ක කම්පන ඉවරයි. એટલે කම්පන වාර එකක් දුන්නාට පස්සේ ඒ ධර්ම නියාමයේ අනුව 17 කම්පා වෙනකන් නවතින්නේ නැහැ. පෙර රූපේ කම්පන. නැහ වස්තු රූපේ කම්පන. දැන් ඊළඟට මොකද වෙන්නේ? පංචාද්වාර ආවර්ජනික ඊළඟ නිගමනය කරා තමයි මෙන්න චක්කු විඥාන. මෙන් එහෙන් ඉන්නේ. අහමුල්ක විනාදු කම්පණියන්නේ වේන්නේ කියලා දැනගත්තා. අනිත් චක්කු විඥානේ ආ. දැන් ඒ භුක්තිය පිළිගත්ත සම්පදිච්චයෙන් කියලා එකක් ආවා. ඒක තීරණය කරා මේ බඳු විගක් යහන් තීරණ කියලා එකක් ආවා. දැන් භුක්තියක විපාක භුක්තිය. ඔන්න චිත්ත වීතියක මුල ඔක්කොම විපාක කිවි එක. විපාක භුක්තියයි කියලා හම්බුනේ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ආයිතරයක් ක්‍රියාහිතක් කියලා පින්පව් දෙකට අයිති නැති. ඒ ආවර්ජිනේ කරපු එකක් ක්‍රියාහිතක්. ඒකින් ආපු දෙයට භුක්ති විඳා පාප හෝ විපාක භුක්තිය විඳා දැන් මොකද කරන්නේ? ඒ විපාක භුක්තිය අල්ලගෙන සංඛාර ගොඩනගා ගන්නයි ලැහැත්තේ. සංඛාර ගොඩනගා ගන්නම් දැන් තියෙන මානසිකත්වයට අනුකූලව ජවස්ථාපනයක උත්පනයක් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද දැන් මම මේ භුක්තියේ කොහොමද ඉදිරියට ගමන් කරන්නේ? ඒක දුවන්නේ කොහොමද? සසෙවිදින්නේ කොහොමද? නවරහේ විඳින්න බලාපොරොත්තු වෙන අදහස් කරන අවස්ථාවට පස්සේ දැක්කේ ගත වෙනවා. ඒක නෝ උත්පනේ එකක් ගත වෙනවා. දැන් අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර වචන චක්කු විඥාන සම්පරිච්ඡන සංකීර්ණ වෝත්තපන කියන චිත්තක්ෂණ 17න් 8ක් ගිහින් ඉවරයි. තව තියෙන්නේ 8යි 9ක් තව තියෙනවා. දැන් යවන 7ක් 15න් තව ඉදිරියට ඉඳ තියෙනවා. 8න් එකක් හරි 15න් බලවත් අඩු නම් එකක් 15 වෙන්නේ. 7ක් 15න් බලවත් තියෙනා නම් මේ කම්පණය. ඒකෙන් හට ගන්නවා යවන 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 7ක් යනවා යවන්න. මිනි ජවන හද කියන්නේ මොකද්ද? දැකපු රූපය ස්පර්ශ මාත්‍රයේද මං කෙසේ ක්‍රියාත්මක වේදලා ක්‍රියා කරන ආකාරය ගන්නවා ඒ හැටි. ඔන්න ඕකට කියන උරුහිත. ඔයි චිත්තක්ෂණය චිත්තක්ෂණය බලන චීත වීති කෝටි ගාන ගියහම ඕක හැණක් හැදෙනවා අනුපිළිවෙලට. ඔයි චිත්තක්ෂණ කෝටි ගාන කියන්නේ ඒකේ. එහෙන් ගියව එක එකතු කරනවා. අන්න අතීතවන් සිප්පේලි එක. විනාඩියක් තුල ගියා නම් ඔයි සිප්පේලි ඕටි ලක්ෂ ගානක් දැන් ගිහිලා චිත්ත වීති. ඔයි ගිහිලා. ඊට පස්සේ මොකද කරන්නේ? හැම එකම තියෙන්නේ බලාන්නේ කලණේම එක පිළියෙකට. බලාංග උපච්ඡේදයේ එක පිළියෙකට. විකල්ප දෙන්නේ නැති හැටි. අන්න ආවර්ජන සිත්තේම දර්ශනයේ යොමු කරපු හිත් පිළි එකට එක පරිහරණය කියන්නේ. මන්නේ පරිහරණය කරපු හිත් පිළි හැටි. සම්පරිච්ඡේන කියලා ආපු එක හැබ දුක් ආදීන් හරි විඳින ආභ හැටි පිළිගන්න එකට වැටෙනවා ඒක. මම මෙහෙම දුකක් විඳිනා මෙහෙම දර්ශනයක් ලැබුවා කියලා අදහස් කරනවා සම්පීන හිත් පිළි. එමිලයිනේ හිත් පිළි. ඊයතර හිත් පිළි හරගෙයි. අරක් හතරගේ හිත් පිළි කෝටි ලක්ෂ ගණන් උද්වතර අනුපිළිවෙල මෙහෙම පිළිහින්නේ. අනේ වත්තපන් හිත් පිළි අනිත් ඒ හිත් පිළි කල්පනා කරගෙන ඉඳාවද මම මේ දෙපේන දර්ශනෙට කෙසේ කටයුතු කළද කියලා මර්ධනය කරන අදහස එන්නේ. මම කියන්නේ මෙහෙ කටයුතු කරයි ය තීරණය ඉන්නේ ජවන හිත් පිළි. අනේ දැන්නේ. අනේ උදු හිත කිව්ව මේ ජවන හිත් පිළි. අර කෝටි ලක්ෂයක් හිත් පිළි හදගත්තා නම් ජවන හිත් පිළි පළවෙනි ජවන හිත් පිළි කෝටි ලක්ෂයක් තියෙනවා. දෙවෙනි ජවන හිත් පිළි කෝටි ලක්ෂයක්. තුන්වෙනි ජවන හිත් පිළි කෝටි ලක්ෂයක්. මෙන්න මේ විදිහට පල්ලෙහැටින කෝටි ලක්ෂයේ හිත් පිළි අරගෙන විනාඩියක දැනීම පිළිබඳව අපි ඉතින් ගත යුතු දේ නිගමනය කරනවා. මෙන්න මේ ක්‍රමෙන් නිගමනය කරගත්තාම ජවන හිත් පිළි කෝටි ලක්ෂයේ හතක් වෙනවද? ඔන්න ඕචන තමයි තියෙන්නේ. අපිට මෙලෝ පළදින ආ වූ දැනීමක් හැඟීමක් නැබදුක් විඳින නම් ඒ හරියක්. මතු භවයකට යම් කිසි කර්ම ශක්තියක් නිපදයන් ඉපදවන ශක්තිය විශේෂයෙන් නිපදවන මෙද පහ. අවනාහීදී වෙන්නා වූ හත්වෙනි එක ඊළඟ භවයේ හද ගන්නා ශක්තිය දෙන්නේ නිපදවන එක. මෙන්න මේ විදිහේ චිත්ත වීති ගමන් කරන ක්‍රමයක් තුළ මේ හිත වැඩ කරා. ඊ මේකේ උළු හිත කියන මොකද්ද? ඔන්නේ ජවන පේළියේ ඊය වැඩ පිළිවෙල. ওই ජවන පේළියේ පළවෙනි දෙවෙනි තුන්වෙනියෙන් අපි හිතන්න පුළුවන් මිසක් කියන්න කරන්න බෑ. හතරවෙනි ජවන් පේළියේ කතා කරවන්න පුළුවන් හැකියාව ලබනවා ක්‍රියාකරන හැකියාව නේ. පස්වෙනි ජවන් පේළියේ බලේ තමයි අතපය ක්‍රියාත්මක කරන බලේ නේ. කායික ක්‍රියාකරන බලය. හයවෙනි ජීවිතේ එක දැක්කා. දැන් දුරල යනවා. මොකද වේගයෙන් ආපේ ක්‍රමයෙන් අඩුවේ මේ යන්නේ. හය හත යනකොට ඉනි හත ගන්න බෑ. හත දැන්නට පස්සේ ජවන පැන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ක්‍රියාත්මක කිරීමේ හිත කාය වචනේ ක්‍රියාත්මක කරන බලය බෑ. හිත රැඳි. හැංගීම විතර ගන්න පුළුවන්. ඒක නිකන් සදාලම්ම නිකුත්ිය. මේ මහා තාරම හිතේ ඉන්නේ මහා ගැඹුරු දෙයක් නේ කියන්නේ. මේ වගේ හිත චිත්ත වීතිය ගැන මෙන්න මෙහෙම දෙයක්. ඔන්න උරු හිත කියලා කියන්නේ මේ කිරිමේ ජවන්තේ. ඒක පස්වෙනි ජවන්තේ තමයි ක්‍රියාත්ම දෙහි. හතරවෙනි ජවන්තේ කතා කරන හිතේ. තුන්වෙනි ජවන්තේ හිතන හිතේ. ඔන්න විදිහයි හිත කය වදිනේ ක්‍රියාත්ම කරන ජවන්තේ ආත්ම කරේ. මේක හරීම ගැඹුරු අති සූක්ෂම දෙයක්. මේ දෙය ගැන අනාවරණඥාදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පෙන්වපු චක්‍රේණියක නිසා අපි ඒ චක්‍රේ කතා කරනවා නිසා මේක තේරුම් ගන්න කතා කරන්නේ මේක අපිට හිතා ගන්න පුළුවන් ගන්න මේ සර්වඥ ගෝචර ධර්ම. හිත ගැන විග්‍රහ කරනවා. මේක සාමාන්‍ය මිනිස්සේ හිත ගැන විග්‍රහ කරන්න යනවා කියන්නේ මොනවා කරන්න යනවාද? කොහොම නිගමනය කරන්නේ? මෙන්න මේක විපාක හිත් වේදී තමයි අපි යටි හිත කියන්නේ. සම්පතිච්චන සම්පීර්ණ දෙය. ඔන්න යටි හිත. අන්න උඩු හිත. යටි හිත විතර ක්‍රියාත්මක කරනවා කිව්වේ මෙතන දින පරිස්සාරාමන අති පරිස්සාරාමන ගැටිත් වෙච්ච එකක්. ඒ වේ ජවන පහල කරන්නේ ආපු ආරම්භම ඒ වීටි හිතේ බවාංග වශයෙන් දිවිල යනවා අමුතුවෙන් කියා ගන්න බලයක් ඒකට හැංගෙනවා තොර කියා ගන්න දෙයක් දැනිනවා දැනිතේ යනවා හිතන්නත් බෑ කියා ගන්නත් බෑ අමුතු හිතිලි නගන්නත් බෑ විද විලා ඉන්නේ එකයි කරන්නේ මෙන්න මේකට ආපුහම කියනවා අපි නිින්ද හිතේ නිදි හිතට කරන දෙයක් ආපේ මුක්ති විලා කරන්නේ නිින්ද හිණියක් ගන්න අපි කොහොමද කරන්නේ බෑ ආපේ මුක්ති විලා වෙනකට ඒක බේරෙන්නත් බෑ එහෙම ඉඳන් නගන්න බෑ මොකද එතන ජවන්නේ මේ අතිපහසාරම් පරිත්තාරම්න අතිපරිත්තාරම් කියන දෙක විදිහට නේ. හිහි නැති වෙලා ඉන්නවා අතිපරිත්තාරම්. නිින්දේ ඉන්නවා පරිත්තාරම් කියන දෙක. කොහොමයි යන්නේ? ඉතින් මේක හරිය ගැඹුරු විග්‍රහයක්. මෙහි මෙතනින් පෙන්න චිත්ත විදියේ කොයිම මොහොතකවත් එක චිත්තක්ෂණයක් පවතින වෙලාවක තව චිත්තක්ෂණයක් නැහැ කප්පේ. හැම සත්‍යයකම එක චිත්තක්ෂණයක් ගත්තා නම් ඒකට අදාළ අරමුණ විතරයි. අරමුණු දෙක හිතන්නේ. එහෙනම් හිත ඒක අරමුණට ගමු කියන්නේ මොකේද? ඒ කර්මයෙන් නෙවෙයි. අරමුණ දෙක හිත පහළ සත්‍යය කියන්නේ. මේ හිත ඒක අරමුණට ගන්න ඒක අරමුණට ගන්න කියන්නේ මොන මොඩේ තමයි? හිත ඒක අරමුණ තමයි කියන්නේ. අරමුණ දෙක හිත පහළ චක්කුද්්වාර හිත පහළ නම් සෝතාද්වාරය කරනවා. චක්කුද්්වාර විතරම. ඒකත් ඒ ගත අරමුණ විතරමයි. තව අරමුණක් දෙන්න ගන්න. එහෙනම් සැලෙන චිත්ත විදියෙන් ඕනේ කියලා. ඉතින් මේ තරම් අති සූක්ෂම විෂයක් මේ චිත්ත විෂය කියන්නේ. චිත්ත විෂය අකින්තියයි. මේක හොයන්න ගියොත් බලන් ගියොත් පිස්සෙක් වෙනවා නිසා මේක කෙලවර හොයන්නද නැහැ. මේ බුදුරන් වහන්සේ යම් කිසි කෙනෙකුද මේ හිත පිළිබඳව ඔය කිවර උන්වහන්සේ හිත පිළිබඳව දන්නේ දන්නව නම් කියන්න බෑ. ඔයගේ පඬිතුයෝ කියන හිඳ තමයි පඬිත් මානෙට අල්ගන්නයි බැරි මත්තනේ. බොහෝම තීක්ෂණ නුවණ දෙන කෙනෙක් තෝරා ගන්න පුළුවන් මත්ත මෙයාට ඉතුරු වෙන විදිහ බුදුරන් වහන්සේ ඔය කියන විදිහට. ඔයියා විඥාන විග්‍රහ කරන්න කියන්නේ වැඩක් නැහැ බුලත්. නමුත් හිත ගැන මම දන්නේ නැහැ කියන මෝඩකමත් ඉතින් ඒක අත්හැරගන්න. උඹලට වදා ගන්න පුළුවන් උපරිම මත්ත මොන උච්චාරයි. ඔය විදිහට මත්තමක් බලන්නේ හිතගෙන තේරුම් ගන්න බැහැ. තව මේක හට ගන්නකොට එකිනෙකට පත් වෙන හැටි, සූවිසි ප්‍රත්‍යයන්ගේ පත් වෙන හැටි, එකිනෙකට විහාල ප්‍රත්‍යවලක් තියෙනවා. 24 ආකාරයෙන් මේ එකිනෙකට පත් වෙලා ඉන්නේ. බවාගේ කල්ලෙන්නේ මොකද්ද පත් වෙන්නේ? බවාගේ උපජ්ජේ දෙන කොහොමද පත් වෙන්නේ? ආවර්ජන කීපේ මොනවද පත් වෙන්නේ? ඊළඟ සම්පරිජන කීපේ ආවර්ජනේ මොනවද පත් වෙන්නේ? කොහොමද පත් වෙන්නේ? මේ ආදි වශයෙන් විහාල විග්‍රහයක් තියෙනවා. මේ විග්‍රහය කරන්නේ මිනිහ පිටේ. සාමාන්‍ය විහිළු මනසටවත් තෝරගන්න බැහැ. ඉතින් මේක විග්‍රහ වෙන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ හිත පිළිබඳව දන්න දැනීම ගැන තියෙන සැකයක් තිබුණා. ඔය සැක දුරු කරගන්න. නිවන් දකින්න ඕනේ. ඔච්චර හිතන්න අවශ්‍ය නැහැ. මේවා ඉගෙන ගන්න අවශ්‍යයක් නැහැ. මේ බුදු පියාණන් වහන්සේගේ සර්වඥතා ඥානිය ගැන යමෙකුට සැකන. ඔන්නේ සැක දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ දුන්න දහම් පිළි හොඳටම ඇති. සාමාන්‍ය විදිහේ ඥානියකට අංශු මාත්‍රයකටවත් හිතුව කරන්න බැහැ. උන්වහන්සේගේ ඥානීය පාපාලි රුවිලි මාත්‍රයකට මෙහිදී ලෝකෙින් ලොකෝ පඬිත්යාගේ මොළියවත් හිතුව කරන්න බැහැ. ඔන්නෝක සත්‍ය වශයෙන් දකින්නවල දහම් දකින්නකොට. නැ බුදුරජාණන් වහන්සේ සර්වඥා කියන එක ලෝතුරා බුදුරජාණන් වහන්සේ තුන් ලෝක ආදරයි සර්වඥා කියන වචනෙට. සම්පූර්ණ හේතු සාධක දකින්න මේ දහම අහනකොට. ওই තරම් කවුද විග්‍රහ කරන්නේ මේක. නැ උන්වහන්සේ විග්‍රහ කළේ ඔය කියන චිත්ත විහිේ මාත්‍රය. චිත්ත විහිේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ නැ ලෝකයා. කොහොම විග්‍රහ කරන්නේ? එහෙම ලෝකයේ හිත කියන්නේ මොකද්ද? හිත හටගන්නේ කොහොමද? කොහේ ඉඳන් ආවේ? මේක මුල මොකද්ද කියලා මේ පඬිත් ප්‍රශ්නයක් අහන්නේ. කොහොමද දැනගන්නේ? මේ චිත්තයන්ගේ මාත්‍රයක් විග්‍රහ කරනවා මාත්‍රිය තෝරගන්න බැරි මිනිස්සු. මුළු චිත්තයක් හදගත්ත හැටි විග්‍රහ කරන්න ගියොත් එහෙම හේතුඵල කරන්නේ. කවදාවත් හොයාගන්නේ. මේ බුදුරණන් අහදී කියන්නේ අචින්ත චිත්ත විදිහ ප්‍රයන්න යන්නේ කොහොමද පිස්සු වෙනවා. මුලාවටපත් වෙනවා. බලන්න බැරි දෙයක්. දැන් මේක මන් දන්න බව තේරුම් ගන්න. මෙන්න උඹලා දැන් ගන්න පුළුවන් අන්තිම උපරිම. ඕක හොයන්න ඕනේ නිවන් දකින්න ඕනේ හැම එකක්ම හදගත්ත නම් නිදිලයි. හදගත්තම විපර්ණාමයටපත් වෙනවා. උඹලා ඔකේ ආසාදීනේ පවත්තන්දි ගන්න ඕනේ නැහැ. ඔක ධර්මතාවයක් තියෙන හදගත්ත එක නිදිලයි. ඒ ධර්මතාවය ඉක්මවලානේ අන්තිම සූක්ෂමයේදී ගියා. එහෙනම් යන්න ඕනේ මොකද්ද? උගලන් විදින භුක්ති විඳින යමක් ඇත නම් ඕක වැඩක් නැහැ කියලා දැනගන්න. භුක්ති අල්ලපෙන විදිය කියනවා උගලන් ඉතහා. සසර ගමන ඉවරයි. එයා ඔච්චර හොයන්න යන්න ඕනේ. මනවරණ ලස්සන රූපයක් කියලා කියන්නේ හරයක් හිත එකක් නෙමෙයි කියලා තේරුම් ගත්තා නම් ඒකේ තියෙන හිඳ වෙන චන්දරාව ඉවරයි. චන්දරා දර්ශන චන්දරාවේ වුණා නම් නැවත දර්ශනයේ පහළ වෙන දවසේ වෙන්න අවදී හදා ගන්න හේතු නැහැ. ඒකෙන් නිදුන. එහෙනම් දුකෙන් නිදුන. මේ දුකෙ මිදෙන අවශ්‍යතිය ගයින්න ඉන්හාව යන්න ඕනේ නැහැ කියන එකයි පඬිතියන්ගේ පඬිත වේදී මුලා මතේ විඳ බුදුන් වහන්සේ ඔය විග්‍රහ කරලා තියෙන්නේ. මේ ධර්මයේ තේරුම් ගත්තහම තමයි ඔබ අපාර්ථේ ගැඹුරට බැහැලා එන්නේ. ඉතින් මෙච්චර ගැඹුරට වෙන්නේ මොකද? මේ අපිට හිත අපේ මනස තවත් පස්සේ යන්නේ නතර කරන්නයි මේ දෙන්නේ. දෙවන් දකින්න ඔබ හොයන්න ඕනේ නැහැ. නමුත් හිත ගැන හොයන්න ගිහිල්ලා නම් හොයන්න බෑ. මේක තියෙන සූක්ෂමත්වයේ මේ වගේ මෙච්චර අපිට මෙච්චර වෙනවා නම් බුදුන් වහන්සේගේ දැනීම ගැන මොනවද කතා කරන්නේ? උන්වහන්සේ දේශනා කරපු දැනීම අපිට වැටහිලා ඉතින් වැරහකට දැනීම කියන එක තෝරගන්න මෙච්චර අමාරු නෑ මෙච්චර ගැඹුරු නෑ ඒකට අපි මේ හිත ගැන මොනවද කතා කරන්න යන්නේ දැන් අචින්ත චිත්ත විෂය අපේ නිවන් දකින්න ඉතර යන්න ඕනේ නිවන් දකින්න දැනගන්න ඕනේ මේ හත ගන්න අධික ආස්වාදින මනවදන රූප මනවදන ශබ්ද මනවදන ගන්ධ මනවදන රස මනවදන පහද කියන මෙහෙර අපි හිත බැඳිනවා මෙන්න මේ හිත බැඳි නිසා චන්දරාගය ගොඩනගෙනවා ඔන්නේ චන්දරාගය ගොඩනගෙන සාකල් සසර ගම ඇති වෙනවා ඒ හිත බැඳින කොටස අසාරයි කියලා තේරුම් ගත්තනම් චන්දරාගය දුරු කරගන්න ඒකයි. චන්දරාගය දුරු කරගත්තා නම් සතර ගමනේ උපාදාන ඉවරයි. උපාදාන ඉවරන බව නිරෝධය, බව නිරෝධන ජාති නිරෝධය, බුදුරණන් අධ්‍යාගය චක්‍රය දිසා කරලා. ඒ චක්‍රය ගැන අපි හිතේ හිතන්න දෙයක් නැහැ. උන්වහන්සේගේ ඥාන සත්‍යය දැක චක්‍රය දෙල්ලමක් නෙවෙයි. ඒකාන්තයෙන් නිවෙනවා කියන නිවෙනවාම. අනිත් විශ්වාසය අපිට ඇති වෙනවා ওই ගැඹුරු ධම අහනකොට. ආයි උන්වහන්සේ ගැන හිතේ හිතන්න උන්වහන්සේගේ දේශනාව ගැන හිතේ හිතන්න දෙයක් නැහැ. මේකෙන් විදිනවා කියන විදිනවා විදිනවාම. ඒක විනෝමයි කියන අපි කියන දෙයක්. අන්නේ මහා විශ්වාසී බුදුන්ගේ ශ්‍රද්ධාව කියන එක බුදුන්ගේ පැහැදීම ගැන දෙන්න. අන්නේ විශ්වාසී විතර තමයි සත්‍යයේ සත්‍යය කියන එක ඒමක වදලා ලෝක සත්‍යය දුකේ කියන්නේ. මේ අදට තියෙන්නේ ඔච්චර ගැඹුරු හොයන්න අවශ්‍ය නැහැ. ඔය ටික ජීවිතේ මේ හොයන්න ගන්න ලැබෙන නිසා. ඒ නිසා ඔක ඇත්තට යන්න ඕන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ පරවත්ත සාඥානි කියන අප්‍රමාණ පරම අන්තු මාත්‍රයක් තෙන්නේ ඒක තේරුම් ගන්න. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට ගෝචරේක පරවත්ත ගෝචර දහම් පස්සේ ඇහිලා ගහ යන්න ගිහලා අපි අමාරු වෙටේ නැතුව උන්වහන්සේ අපිට අයින් කරගන්න කිව්ව කෘෂ්ණාව අයින් කරගන්න ඕනේ. ඒ මට්ටමේ ඉඳලා ඒක කරගත්තාම නිවන් දැක්කේ. මොකද ඒක කරගන්න. ඉතින් මේ නවීන විද්‍යාව බුදුදහමට ගැලපුණා දැන් දැක්කන්නේ දෙකේ. නවීන විද්‍යාවට මොකද වෙලා තියෙන්නේ? බුදුදහම කරපන්න මොකෙන්ද? නවීන විද්‍යාව මහ වෙනා බුදුදහම අසු මාත්‍රිය කියන්නේ. බුදුදහම මහ වෙනක් නෙවෙයි. නවීන විද්‍යාවේ අසු මාත්‍රිය කියන්නේ. මොකේ සම කරන්නේ? නවීන විද්‍යාව මොකේ සම කරන බුදුරණන් වහන්සේ. පුස්තකරමම කළ හැකි. දෙන කියන දෙයක් නෙමෙයි.